ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන අදත් ඌවේ ගුරු කෙතරින් පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට ගෙන එන්නටයි සූදානම. අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ මහියංගණයේ කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරු පියාණන්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌව ගුවන් විදුලියත් එක්ක අද මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරවැසි අධ්‍යාපන විෂයයේ 11 ශ්‍රේණියට අදාළ පාඩම් ඒකකයක්. 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩම් ඒකකය ජාත්‍යන්තර සම්බන්ධතා කියන පාඩමයි සාකච්ඡා කරනු ලබන්නේ. පුතේ, අපි මේ පාඩම් ඒකකයේ මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක ලෝකේ කොහොමද ගොඩනැගුණේ කියන එක පිළිබඳව ඈත අතීතයේ ඉඳන් මේ නැත්තම් ඉතිහාසයේ පිළිබඳව හඳුනා ගැනීමක් කරමු. අපි දන්නවා ඈත අතීතයේ ජීවත් වුණ අපේ මුතුන් මිත්තෝ ඉතා සරල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඔස්සේ තමයි තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන ගියේ. නමුත් පසු කාලීනව මේ සමාජය සංකීර්ණ වීමත් එක්ක මිනිසුන්ගේ බලාපොරොත්තු අවශ්‍යතා වැඩි වීමත් එක්ක මේ සමාජය සංකීර්ණ වීමත් එක්ක මේ තත්වය හාත්පසින්ම වෙනස් වෙන්නට ගත්තා. මේ වෙනස් වීමත් එක්ක ඒ රටවල පවත්නා භූගෝලීය පිහිටීම, දේශගුණික හා කාලගුණික තත්ත්වය, ඒ වගේම ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය ආදි කරුණු පදනම් කරගෙන ඒ රටවල්වල නිෂ්පාදනය කරන භාණ්ඩ පිළිබඳව තීරණය කරනු ලැබුවා. ඉතින් ඒ අනුව ලෝකේ සමහර රටවල්වලට ආවේනික භාණ්ඩ ඉතාමත්ම විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කර ඒත් සමහර රාජ්‍යයන්වලට ආවේනික භාණ්ඩ පමණයි නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබුණේ. මෙන්න මේ තත්ත්වය නිසා ලෝකේ රාජ්‍යයන් තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු භාණ්ඩ අතිරික්ත ලෝකේ අනිත් රටවල් වලට අලෙවි කර ගැනීමටත් ලෝකේ වෙනත් රටවල් වල නිෂ්පාදනය කරපු භාණ්ඩ තමන්ගේ රටවලට ගෙන්වා ගැනීමටත් පෙළඹවීමක් ඇති වුණා. විශේෂයෙන්ම මේ තත්වයට හේතුපාදක වෙනවා මධ්‍යතන යුගයේ යුරෝපයේ ඇති වුණු දේශ ගවේෂණ තත්වය, නැත්තම් දේශ ගවේෂණ කටයුතු. ඒ වගේම එංගලන්තයේ ඇති වුණු කාර්මික විප්ලවය, මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට භාණ්ඩ නිෂ්පාදනයේ ශීඝ්‍ර වෙනසක් ඇති වෙනවා, නැත්තම් ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙනවා. මේ ශීඝ්‍ර වර්ධනය නිසා ලෝකේ ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව වගේ රටවල් වලට තමන්ගේ භාණ්ඩ අලෙවිකරන්ඩ මේගොල්ලෝ හොඳ වෙළඳපළක් නිර්මාණය කරගන්නවා. ඒ අනුව යටත් විජිතකරණය, එහෙම නැත්නම් යටත් විජිත ප්‍රතිපත්තිය ආරම්භ වෙනවා. ඉතින් යුරෝප රටවල්, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු රටවල් යටත් විජිතකරණයට කරගනිමින් යුරෝපීය රටවල් සංවර්ධිත රටවල් බවට පත් වෙමින් ඉහත දක්වපු ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් සංවර්ධනය වන රටවල් බවට පරිවර්තනය වෙමින් පවතින තත්ත්වයකට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට ඉතිහාසයේදී ලෝකේ රටවල් අතර ජාත්‍යන්තර වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක අතර වෙළඳාම පදනම් කොටගෙන අන්‍යෝන්‍ය වශයෙන් ගනුදෙනු කිරීමක මූලාරම්භය සිද්ධ වෙන ආකාරය ඉතා සාරාංශ කරලා ඔබට පැහැදිලි කරන්නට පුළුවන් දුවේ පුතේ. මෙන්න මෙතනින් අපිට කතා කරන්න පුළුවන් මේ ජාතීන් අතර සම්බන්ධතාවයේ, එහෙම නැත්නම් ජාති අතර සම්බන්ධතාවයේ මූලාරම්භය විදිහට. එහෙමනම් දරුවනේ අපි ඊළඟට හඳුනා ගනිමු ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් වර්තමානයේ වන විට ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන මොනවද කියන එක. විශේෂයෙන්ම අපිට අපේ 11 ශ්‍රේණිය පෙළපොතට අදාළව ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් නිර්වචන දෙකක් තියෙනවා. විභාග කේන්ද්‍රීය කරගන්නකොට ඒ නිර්වචන දෙක හඳුනා ගැනීම අපිට ඉතාමත්ම වැදගත්. පළවෙනි නිර්වචනය ජාත්‍යන්තර සම්බන්ධතා යනු ජාතීන් අතර පවත්නා වූ සියලුම ආකාරයේ සම්බන්ධතාය. මම නැවත කියන්න පුතේ, ජාත්‍යන්තර සම්බන්ධතා යනු ජාතීන් අතර පවත්නා වූ සියලුම ආකාරයේ සම්බන්ධතාය. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියන්නේ ජාතීන් අතර පවතින සියලුම ආකාරයේ. ඒක විවිධ ආකාර ගන්න පුළුවන්, විවිධ ස්වරූපයන් ගන්න පුළුවන්. ඒක මොන ස්වරූපයක් ගත්තත්, ඒ කුමන ස්වරූපයෙන් පවත්වාගෙන ගියත් ඒක ජාත්‍යන්තර සම්බන්ධතාවයක් විදිහට පවත්වා ගන්නවා කියන එක. ඒ ඔගලොත් එක්ක මම කතා කරේ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙන පළවෙනි නිර්වචනය. එහෙමනම් දරුවනේ අපි දැන් ඉදිරිපත් වෙලා තියෙන දෙවෙනි නිර්වචනය හඳුනා ගන්නට, රාජ්‍යවල බලයලත් නැතහොත් අවසරලත් නිලධාරීන් විසින් පවත්වනු ලබන්නා වූ රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවකි. ඒක හරි ලේසියි මතක තියාගන්න. නැවත කියනවා, රාජ්‍යවල බලයලත් නැතහොත් අවසරලත් නිලධාරීන් විසින් පවත්වනු ලබන්නා වූ රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවකි. මේ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන. අපි මේ තේරුම නැවත සරල වශයෙන් ගත්තොත් මෙන්න මේ අනුව ජාත්‍යන්තර සම්බන්ධතා යන්නෙන් අදහස් කරන්නේ රාජ්‍යයන් දෙකක් හෝ එහෙම නැත්නම් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අතර, එහෙම නැත්නම් රාජ්‍ය හෝ ජාත්‍යන්තර සංවිධාන අතර හෝ රාජ්‍ය හෝ පුජ්‍යලයන් අතර හෝ ඇතිවනව ඕනිම ආකාරයක සම්බන්ධතාවයක් තමයි ජාත්‍යන්තර සම්බන්ධතාවයක් කියන්නේ. එතකොට රාජ්‍ය රාජ්‍ය අතර වෙන්න පුළුවන්, නැත්නම් රාජ්‍යයන් දෙකක්, නැත්නම් රාජ්‍යයන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් අතර වෙන්නට පුළුවන්. මෙන්න මේ ඒ අතර සිදුවනා වූ ඝනදෙනුව, රාජතාන්ත්‍රික බැඳීම අපි හඳුන්වනවා ජාත්‍යන්තර සම්බන්ධතා විදිහට. අපි මතක තියාගන්න ඕනේ පුතේ, විභාගයේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඉදිරිපත් වූ ඇති නිර්වචනයක් ලියනවා නම් පුතේ අපිට පෙළ පොතේ ඇති ආකාරයට ලියන්න ඕනි. ඒ පිළිබඳව සරල පැහැදිලි කිරීමක් නම් ඒක අපිට අපේ අදහස් සහිතව ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන එක ඉතා වැදගත්. ඒ අනුව අපිට මේ රූප සටහනක් තියෙනවා. මේ රූප සටහන අනුව මේ ජාත්‍යන්තර සම්බන්ධතා යම්කිසි ජාලයක ආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන් සිද්ධ වෙන ආකාරය. අපි ඒක ගත්තොත් මේ ජාත්‍යන්තර සම්බන්ධතා සිද්ධ වෙනවා ස්වරූප කිපයකින්. දැන් මේක ඔබට වඩා පැහැදිලි ආදරණීය දුවේ පුතේ, ඔබ මේ සාකච්ඡාව කරාට පස්සේ ඔබ ළඟ මේ මොහොතේ ඔබ මගේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනකොට 11 ශ්‍රේණිය පෙළපොත තියෙනවා නම් පෙරලා ගන්න 122 වෙනි පිටුව එහෙම නැත්නම් ඔබ මේ මගේ පැහැදිලි කිරීම වඩා තහවුරු කරගන්න ඔබේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 122 වෙනි පිටුව පෙරලලා අධ්‍යයනය කරන්න. ඒකේ තියෙන මේ සටහන මේකෙදි පැහැදිලි කරනවා රාජ්‍ය රාජ්‍ය අතර තියෙනවා සම්බන්ධතා. ඊට අමතරව රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන අතර තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන අතර තියෙනවා. ඊළඟට රාජ්‍ය සහ පුජ්‍යලීන් අතර තියෙනවා. මෙන්න මේ ආකාරයට මේක විවිධ කෝණවලින් ඊතල දක්වලා මේක මේ ඉතාම පැහැදිලිව ලස්සනට මේක දක්වලා තිනවා ඔබේ පෙළ පොතේ 122 පිටුවේ තියෙනවා පුතේ පොඩ්ඩක් ඔබ මේක නිදහසේ අධ්‍යයනය කළොත් ඔබට මනාව මේක අධ්‍යයනය කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේක හොඳින් දැනගන්නට පුළුවන් මේක අධ්‍යයනය කරන එක ඉතාම වැදගත්. එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන් මේ ජාත්‍යන්තර සම්බන්ධතා මොන ස්වරූපයකින්ද පවත්වාගෙන යනු ලබන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. දරුවනි අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම හඳුනා ගැනීම සඳහා. මොකද්ද ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම හඳුනා ගැනීම සඳහා? ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීම මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන අපේක්ෂිත අරමුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ පවත්වා ගැනීමෙන් ලෝකේ අපේක්ෂා කරන අරමුණු කීපයක් තියෙනවා. ඒ අතර පළවෙනි අරමුණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන් තමන්ගේ රාජ්‍යයට තනිව සපුරා ගන්න නොහැකි යම් දෙයක් වේ නම් ඒවා සපුරා ගැනීම. තමන්ගේ රාජ්‍යයට තනිව සපුරා ගැනීමට නොහැකි යම් කිසි දෙයක් වේ නම් ඒවා සපුරා ගැනීම තමයි මේ ජාත්‍යන්තර සම්බන්ධතාවල අරමුණ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලෝකයේ කිසිදු රටකට තමන්ට අවශ්‍ය සියලුම සම්පත් තමන්ගේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ගමක් නැහැ. තමන්ගේ රටට අවශ්‍ය වන සියලුම භාණ්ඩා සේවා තමන්ගේ රටේම සම්පාදනය කරගන්න පුළුවන් ගමක් නැහැ. මොකද වෙන්නේ සමහර හැම රටකම තියෙන සම්පත්වල විවිධත්වයන් තියෙනවා. ඒ නිසා සෑම රටකම තියෙන සම්පත්වල ප්‍රමාණයන් අනුව භාණ්ඩ නිෂ්පාදනයන්වල සමහර නිෂ්පාදනයන්වල අතිරික්තයන් නැති වෙනවා. සමහර නිෂ්පාදනයන්වල හිඟතාවයන් නැති වෙනවා. මේ රටින් රටට වෙනස් වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී තමන්ගේ රටේ අතිරික්ත නිෂ්පාදන අලෙවි කර ගැනීමටත් තමන්ගේ රටේ හිඟ නිෂ්පාදන නැත්නම් තමන්ගේ රටට හිඟ දේවල් ලෝකේ වෙනත් රටවල් වලින් ලබා ගැනීමත් මෙන්න මේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීමේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඉතාමත්ම වැදගත් කාරණයක්. එතකොට මේ නිසා කිසිදු රටක ලෝකයේ අද වෙනකොට හුදකලාව ජීවත් වෙන්න බෑ. මේ ජාත්‍යන්තර සම්බන්ධතාවත් එක්ක එකට එකතු වෙන්න වෙලා තියෙනවා. මේ යන ගමනත් එක්ක යන්න වෙනවා. එහෙම නැත්නම් ජීවත් වීමේ අපහසුතාවයකට ලෝකේ රටවල් මුහුණ දෙනවා. අපි දෙවෙනි කාරණේ කෙරෙහි අවධානය යොමු කළ බැලුවොත් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සමාජීය ශේත්‍රය ඔස්සේ සම්බන්ධතා පුළුල් කරගන්න හැකියාව ලැබෙනවා. මොන ශේත්‍රද? දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සමාජීය ශේත්‍ර ඔස්සේ සම්බන්ධතා පුළුල් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ මම කතා කරේ දෙවෙනි කාරණය. ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම දෙවෙනි කාරණය. අපි බලමු පුතේ කොහොමද මේ කාරණය බලපාන්නේ කියලා. විශේෂයෙන්ම මේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන සමාජීය ලක්ෂණ අතින් විශේෂයෙන්ම ලෝකේ රටවල් ගත්තට පස්සේ මේ ලෝකේ රටවල් වල වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් යහපත් අතට බලපාන දේවල් තියෙනවා. ඒ වගේම මේවායේ අයහපත් ප්‍රතිඵල තියෙනවා. ඉතින් යහපත් ප්‍රතිඵල අපි ලබාගෙන අයහපත් ප්‍රතිඵල ඉවත් කරගෙන ඒ හොඳ දේවල් එක ඉදිරියට යන කටයුතු කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සඳහන් කරපු කාරණාවල අපි ගනිමු උදාහරණයක් විදිහට සංස්කෘතික ලක්ෂණ. එතකොට සංස්කෘතික ලක්ෂණ ගත්තොත් මේකට හොඳම උදාහරණය සරලම උදාහරණය ශ්‍රී ලංකාව හා ඉන්දියාව. ඉන්දියාව ශ්‍රී ලංකාව අතර බුදුදහම පදනම් කරගෙන ගත්ත මේ සංස්කෘතික සම්බන්ධතා මත මීට අවුරුදු 10 ගණනකට පෙර සිට සම්බන්ධතා වර්ධනය වීම අපට පෙන්වලා දෙන්න පුළුවන්. දරුවනි, මම මේ තවත් සාකච්ඡා කරගෙන යන්නේ ඔබ සමග ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම පිළිබඳවමයි. අපි ගත්තොත් ලෝකේ බොහෝ රාජ්‍යවල මේ ආකාරයෙන් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සමාජීය සාධක පදනම් කරගෙනමින් මේ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා. ඒ වගේම අතීතයේ ගොඩනගාගත සම්බන්ධතා වර්තමානයේ දක්වම ක්‍රමිකව වර්ධනය වෙලා මේ දෙරට අතර, ඒ කියන්නේ මේ රාජ්‍යයන් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් මිත්‍රත්වයේ මේ සහයෝගයේ වර්ධනය වීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අතීතයේ ගොඩනගාගත් මේ දේශපාලනික, එහෙම නැත්නම් සමාජීය ඒ සහයෝගීතාවයන් අතීතයේ සිට වර්තමානයේ දක්වාම පවත්වාගෙන ආකාරයන් බොහෝ රාජ්‍ය තුලින් දැක ගන්න ලැබෙනවා. මේක ඉතාමත්ම වැදගත් කාරණයක් ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ වැදගත්කමට. එතකොට පුතේ, මං කරුණු දෙකක් කිව්වා ඔබට. ඉතා වැදගත් පුතේ, මේ මං කරුණු වශයෙන් නිතර නිතර කියන්නේ මේ කරුණු මතක තබා ගැනීම. මොකද හේතුව පුරවැසි අධ්‍යාපනයේ කියන විෂයයේ නිතරම අහන්නේ පුතේ කරුණු සටහන් කරන්න පිළිතුරු පැහැදිලි කිරීමට සමස්ත ප්‍රශ්න පත්‍රයේම එන්නේ ප්‍රශ්න 4යි. ඒ ප්‍රශ්න 4 සඳහාම ලකුණු 8ක් වැනි කෙටි ලකුණු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. අනිත් සියලුම අවස්ථාවල ඔබට තියෙන්නේ කරුණු සටහන් කිරීමකට. එතකොට ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම කරුණු 4ක් ලියන කිව්වොත් ඔබ පැහැදිලි කිරීම කරාට වැඩක් නැහැ. කරුණු 4 ලියන්න නිශ්චිත ඔබ මතක තියාගන්න ඕනේ. ඒ නිසායි මම මේ නිතර නිතර කරුණු මතක් කරමින් කියන්නේ. එමනම් මම දැන් ඔබත් සමග කතා කරනවා ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම තුන්වෙනි කාරණය. මොකද තුන්වෙනි කාරණය ප්‍රබල රාජ්‍යවලින් ඇතිවන බලපෑම් වලින් ආරක්ෂා වීම. මොකද ප්‍රබල රාජ්‍යවලින් ඇතිවන බලපෑම් වලින් ආරක්ෂා වීම. විශේෂයෙන්ම ලෝකේ අපි දන්නවා පුතේ රාජ්‍යම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදාරින් කරගන්නවා. ප්‍රබල රාජ්‍යයන් සහ දුබල රාජ්‍යයන් කියලා නෙමෙයි, ධනවත් රාජ්‍යයන් සහ එහෙම නැත්නම් සංවර්ධිත රාජ්‍යයන් සහ සංවර්ධනය වන රාජ්‍යයන් කියලා. ඒ බෙදාවෙන් කර ගැනීම ඉතාමත්ම කාලෝචිතයි. ඒ සංවර්ධිත රාජ්‍යයන් හැම වෙලේම සංවර්ධනය වන රාජ්‍යයන්ට, නැත්නම් මේ ප්‍රබල රාජ්‍යයන් විවිධ දෘෂ්ටි කෝණවලින් විවිධ කෝණයන්ගෙන් මේ අනිකුත් රාජ්‍යයන්ට බලපෑම් එල්ල කරනවා. අපි බලමු කොයි විදිහටද බලපෑම් එල්ල කරන්න කියලා. උදාහරණ විදිහට ගත්තොත් දේශපාලන වශයෙන් විවිධ බලපෑම් එල්ල කරනවා. තමන් දේශපාලනික වශයෙන් විවිධ සමුළුවලදී විවිධ දේශපාලන නායකයින්ගේ විවිධ ප්‍රකාශන හරහා විවිධ බලපෑම් එල්ල කරනවා. ඒ වගේම ණය ආධාර ලබා දීමේදී විවිධ සංවිධාන හරහා ඒවායේ කොන්දේසි පනවමින් විවිධ ආකාරයේ බලපෑම් එල්ල කිරීමට ඒ අය මැදිහත් වෙනවා. ඊළඟට යංගිසි රටක අභ්‍යන්තර යුද තත්ත්වයක් තිබුණොත් ඒ අභ්‍යන්තර යුද තත්ත්වයේදී අව්‍යායුධ ලබා දෙමින් විශේෂම ත්‍රස්ත කණ්ඩායමක් ඉන්නා ඒ ත්‍රස්ත කණ්ඩායමට යුද ආධාර ලබා දෙමින් ඒ රාජ්‍ය තවදුරටත් පරාජයට පත් කරන්න, එහෙම නැත්නම් ඒ රට තවදුරටත් අගාධයට ඇද දැමීමට මේ ප්‍රබල රාජ්‍යයන් කටයුතු කරන බවක් අපට හඳුනා ගන්න පුළුවන්කම් තියෙනවා. මේ කරුණු ඉතා පැහැදිලිවම පුතේ ඔබගේ 11 ශ්‍රේණියේ 123 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් වෙනවා. එනිසා මේ කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරගන්න, ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම කෙරෙහි හතරවෙනි කාරණේ පිළිබඳව. හතරවෙනි කාරණේ තමයි පුතේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය වලින් ඇතිවන බාධා මගහරවා ගැනීම සඳහා. විශේෂයෙන්ම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ඇතිවන බාධා මගහරවා ගන්න මේ ජාත්‍යන්තර සංවිධානවල නැත්නම් ජාත්‍යන්තර සංවිධානවල වැදගත්කමක් අපිට ඇති වෙනවා. පුතේ මම මේ වෙනකොට ඔබත් සමග ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම කරුණු හතරක් ඔස්සේ උදාහරණ සහිතව පැහැදිලි කිරීම කරගෙන ආවා. එහෙමනම් මම මීළඟට ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප මොනවාද කියන කාරණය. මීළඟට ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප දෙකක් තියෙන බව මතක තියාගන්න. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවල ප්‍රධාන ස්වරූප දෙකයි. ඒ පළවෙනි ස්වරූපයේ විදිහට රාජ උපාය සම්බන්ධතාවය පෙන්වා දෙන්න පුළුවන්. දෙක යුද උපාය සම්බන්ධතා. දරුවනි ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප දෙකකි. එක රාජ්‍ය උපාය සම්බන්ධතා, දෙක යුද උපාය සම්බන්ධතා. එහෙමනම් මේ දෙකෙන් අපි මුලින් සාකච්ඡා කරමු රාජ්‍ය උපාය සම්බන්ධතා කියලා කියන්නේ මොකද්ද කියලා. රාජ්‍ය සහ රාජ්‍යයන් අතර ඇති කරගනු ලබන මේ සාමකාමී සම්බන්ධතා වලට තමයි අපි රාජ්‍ය උපාය සම්බන්ධතා කියලා කියන්නේ. මම නැවතත් කියන්නම්, රාජ්‍යයන් සහ රාජ්‍යයන් අතර ඇති කරගන්න ලබන මේ සාමකාමී සම්බන්ධතා රාජ්‍ය උපාය සම්බන්ධතා විදිහට හඳුන්වනු ලබනවා. මේව ඇති කරගනු ලබන්නේ පුතේ මෙන්න මේ ආකාර වලින්. අපි එකට උදාහරණ ගන්න පුළුවන්. තානාපතිවරුපත් කරනවා. තානාපතිවරුපත් කරලා තානාපතිවරු මගින් රාජ්‍යයන් හා රාජ්‍යයන් අතර සම්බන්ධතාවපත් පවත්වා ගන්නවා. ඊළඟට මහා කොමසාරිස්වරුපත් කරගන්නවා. ඊළඟ රාජ්‍ය දූතයෝපත් කරගන්නවා. නිලමට්ටමේ පුජ්‍යලයෝ යදා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ රාජ්‍යයන් සහ රාජ්‍යයන් අතර සම්බන්ධතා පවත්වා ගැනීමේ කටයුතු මෙහෙවනු ලබන්නේ. විශේෂයෙන්ම මේක තීරණය වෙනවා මේ ඒ රාජ්‍යයන් වල පවතින විදේශ ප්‍රතිපත්තිය එක්ක. අපි දන්නවා රටක පවතින විදේශ ප්‍රතිපත්තිය එක්ක තමයි ඒ රට ලෝකයේ කුමන රාජ්‍යයන් සමඟද සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කියන කාරණය පැහැදිලි වෙන්නේ. එතකොට ඒ தত্ত্বය එක්ක තමයි ඒ කාරණාව තීරණය වෙන්නේ. ඒ හැරුණකට පුතේ මේ රාජ්‍ය උපාය සම්බන්ධතා පවත්වා ගන්න තවත් ක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සමුළු මගින් මේ ජාත්‍යන්තර සමුළු වලට සම්බන්ධ වීමෙන් ඒ ජාත්‍යන්තර සමුළු වලදී ඒ රාජ්‍ය නායකයින් එහෙම නැත්නම් රාජ්‍ය නියෝජිත සමුළු වලදී ඊළඟට කලාපීය සංවිධාන වලදී ඊළඟට රාජ්‍යයන් අතර පවත්වාගෙන යන ලබන ද්විපාර්ශ්වික රාජ්‍ය නායක හමුවීම් වලදී විශේෂ දූතයින් හරහා අදහස් හුමාරු කර ගැනීම වලදී නැත්නම් විදේශ ඇමතිවරුන් හරහා පවත්වන ලබන රාජ්‍ය උපාය සම්බන්ධතාවකින් මෙන්න මේ රාජ්‍ය උපාය සම්බන්ධතා ශක්තිමත් කරගන්නවා. එතකොට මතක තියාගන්න රාජ්‍යයන් අතර මේ රාජ්‍ය උපාය සම්බන්ධතා ශක්තිමත් කරගන්න ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනි පුතේ තානාපතිවරු මගින් මහා කොමසාරිස්වරු මගින් රාජ්‍ය දූතයින් මගින් මේ කටයුතු තහවුරු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සමුළු මගින් කලාපීය සංවිධාන මගින් ද්විපාර්ශ්වික රාජ්‍ය නායක හමු විශේෂ දූතයින් හරහා සහ විදේශ අමාත්‍යවරුන් මගින් මෙන්න මේ රාජ්‍ය උපාය සම්බන්ධතා වර්ධනය වෙනවා කියන කාරණාව. එතකොට මෙන්න මේ ආකාරයට අපිට රාජ්‍ය උපාය සම්බන්ධතා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කතා කරා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා කියලා. ඒ පළවෙනි එක රාජ්‍ය උපාය සම්බන්ධතා පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරගත්තා. එහෙමනම් ඊළඟට තියෙන්නේ යුද උපාය සම්බන්ධතා පිළිබඳව පැහැදිලි කිරීමක් කර ගැනීම. යුද උපාය සම්බන්ධතා පිළිබඳව කතා කිරීමේදී අපි බලමු මොකද්ද මේ යුද උපාය සම්බන්ධතා කියන්නේ කියලා. යුදමය වශයෙන් රාජ්‍ය අතර ගොඩනගා ගන්නා වූ සම්බන්ධතා මේ යුද උපාය සම්බන්ධතා විදිහට ඉතාමත්ම සරල විදිහට අපිට හඳුනලා දෙන්නට පුළුවන්කම තියෙනවා. කිසියම් රාජ්‍යයන් අතර යම් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන්නේ නම් යුදමය වශයෙන් අවශ්‍යතාවයකදී මේ යුදමය වශයෙන් යුද පුහුණුව ලබා දීම, ඒ රටේ හමුදාවට යුද පුහුණුව ලබා දීම, ඒ වගේම අවශ්‍ය විශේෂඥ සේවය ලබා දීම, යුද අවියායුධ සැපීම සහ හමුදා ශක්තිය, ඒ හැරමුකට හමුදා ශක්තිය යෙදවීම, මේ මානුෂීය ආධාර ලබා දීම, විශේෂයෙන්ම මේ මානුෂීය ආධාරවලදී ඖෂධ වැනි දේ අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ යුදමය වශයෙන් වැඳගත් ගන්නා වූ ආධාර උපකාර ලබා දීම යුද උපාය සම්බන්ධතා විදිහට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා පුතේ. එහෙමනම් අපි මේ සාකච්ඡා කරනු ලැබුවේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප දෙකයි, ඒ රාජ්‍ය උපාය සම්බන්ධතා සහ යුද උපාය සම්බන්ධතා. අපි දැන් අවධානය යොමු කරමු ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වී ඇති විවිධ ශේත්‍ර හඳුනා ගැනීමට. මේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වෙලා තියෙන විවිධ ශේත්‍ර හඳුනා ගැනීමට මෙහිදී ඔබේ අධ්‍යයනය සඳහා මම මේක කොටස් දෙකකට බෙදා ගන්නවා පුතේ. මේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම අතීතය සහ වර්තමානය කියලා. ජාත්‍යන්තර සම්බන්ධතාවල වර්ධනය අතීතය සහ වර්තමානය කියලා. මේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම අතීතයේදී විශේෂේස්ත්‍ර කීපයකට තමයි සීමා වෙලා තිබුණේ. විශේෂයෙන්ම විශේෂේස්ත්‍ර කීපයකට සීමා වුණු පටු ආකාරයට තමයි මේ ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපිට උදාහරණ විදිහට ගත්තොත් වෙළඳාම සහ සංස්කෘතික සාධක වැනි සාධක පදනම් වෙලා තමයි මේ විදේශ මේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන ගින් තියෙන්නේ. එහෙත් පසුකාලීනව එහෙම නැත්නම් වර්තමානීය වන විට මෙන්න මේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ ශේත්‍ර ගණනාවක් කරා, ශේත්‍ර විශාල සංඛ්‍යාවක් කරා ව්‍යාප්ත වෙලා තියෙනවා. රාජතාන්ත්‍රික සම්බන්ධතා විශේෂයෙන්ම රාජ්‍ය නායකයෝ අතර, රාජ්‍යන් අතර මේ සම්බන්ධතා වර්ධනය වීම විශාල ශේත්‍රයෙන් ඔස්සේ පැතිරලා තිනවා. අපි බලමු උදාහරණ වශයෙන් ගත්තොත් තාක්ෂණික ශේත්‍රයේ ඔස්සේ. තාක්ෂණික වශයෙන් මේ දියුණු වීමත් එක්ක හැම රටකටම මේ තාක්ෂණික අවශ්‍යතාවය තියෙන නිසා ඒ තාක්ෂණික හුවමාරු කරගැනීමේ අවශ්‍යතාව මත තාක්ෂණික ශේත්‍රයේ අවශ්‍යතාවයට, ඊළඟට මේ අධ්‍යාපනික ශේත්‍රයේ අවශ්‍යතාවය මත අධ්‍යාපනික සම්බන්ධතා මත, ඊළඟ කාරණේ ගත්තොත් නූතන විද්‍යාව, නූතන වෛද්‍ය විද්‍යාව අනුව මේ නූතන තාක්ෂණික දියුණුව එක නූතන තාක්ෂණික ශේත්‍රයේ ඔස්සේ, නූතන සංනිවේදන ශේත්‍රයේ ඔස්සේ, නූතන ප්‍රවාහන ශේත්‍රයේ ඔස්සේ, ඒ වගේම අන්තර්ජාලය හරහා මෙන්න මේ කතා කරපු ශේත්‍ර හරහා විශාල වශයෙන් ලෝකයේ පුදුමාකාර විදිහට ජාත්‍යන්තර වශයෙන් අද වෙනකොට පුතේ මේ සම්බන්ධතාව වර්ධනය වෙලා තියෙනවා. මේක තවදුරටත් කතා කරනවා නම් මේක විශ්ව ධම්මානයක් බවට පත් වෙලා තිනවා, මේක ගෝලීයකරණය බවට පත් වෙලා තිනවා. අද වෙනකොට ලෝකෙ කිසිම රටකට හුදකලාව ජීවත් වෙන්න බැරි මට්ටමට මෙන්න මේ අන්තර්ජාලය, ප්‍රවාහණය, සංනිවේදනය, විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපනය කියන මෙන්න මේ ශේත්‍ර ඔස්සේ පුදුමාකාර විදිහට අද ලෝකයක් නෙමෙයි මේ ලෝකය එකම ගම්මානයක් බවට අද ඒ එකම ගම්මානයක් බවට නෙවෙයි එකම ගෙදරක් බවට පරිවර්තනය වෙන තත්ත්වයට මේක දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ තරම් මේක ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් ජාත්‍යන්තර සම්බන්ධතාවල වර්ධනය විවිධ ශේස්ත්‍රෝසේ එදාට සාපේක්ෂව අද වෙනකොට ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. ආදරණීය දුවේ පුතේ ඔබට මතක ඇති, එහෙමනම් දැන් මම කතා කරේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වී ඇති විවිධ ශේස්ත්‍ර. හොඳට මතක තියාගන්න, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වී ඇති විවිධ ශේස්ත්‍ර. දැන් ඔබ සමග මම සාකච්ඡා කරනු ලබන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක. මොකද්ද ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක? අපි බලමු ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක මොනවද කියලා. ඒ අතර ඒත් මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නම්, කරුණු හතරක් පහක් ඉදිරිපත් කරන්නම්. පළවෙනි කාරණය, සම්පත් විසන්තුලනයේ හේවත් එක් එක් රටවල පවතින සම්පත්වල වෙනස්කම්. සම්පත් විසන්තුලනයේ හේවත් එක් එක් රටවල පවතින සම්පත්වල වෙනස්කම්. උදාහරණයක් විදිහට ඛනිජ තෙල් සම්පත මැද පෙරදිග රටවල බහුලව ව්‍යාප්තිය තිබුණත් ලෝකයේ අනිත් රටවල් වල මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අවස්ථා සියල්ලම තම රට තුළ නිෂ්පාදනය කරගන්න බැරි නිසා මේ ඛනිජ තෙල් ලෝකයේ අනිත් රටවල් වලට රැගෙන යනවා. වගේම ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවේ තිරුඟු පිටි නැහැ. මෙන්න මේ ආකාරයට අපිට මේ සම්පත් විසන්තුලනය අපිට පෙන්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම දෙවෙනි කාරණයේ විදිහට අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම පෙන්ලා දෙන්න පුළුවන්. ලෝකේ බොහෝ රටවල් මීට ඉහතදී දිනුත් දැක්වුවා අතිරික්ත නිෂ්පාදනයන් කරනවා. හැබැයි මේ අතිරික්ත නිෂ්පාදන අලෙවි කරගන්න මේ ජාත්‍යන්තර සම්පත් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම බෙහෙවින් බලපා තිබෙනවා. පුතේ ඊළඟ කාරණයේ විදිහට ගත්තොත් මම කතා කරනවා තුන්වෙනි කාරණයේ විදිහට ප්‍රවාහනා සංනිවේදනයේ දියුණුව. මොකද ප්‍රවාහනා සංනිවේදනයේ දියුණුව මම මේ පිළිබඳ සවිස්ත්‍රාත්මකව මීට පෙර සාකච්ඡා කරා. ඒ නිසා මෙහිදී වැඩි සාකච්ඡා කරන්න කරුණු විතරක් ඉදිරිපත් කිරීම කරන්නම්. ඊළඟ කාරණයේ විදිහට දියුණු තාක්ෂණයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය. මොකද්ද දියුණු තාක්ෂණයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය? එහෙමනම් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක හතරක් ලියන්න කිව්වොත් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක හතරක් ලියන්න කිව්වොත් පුතේ එක සම්පත් විසන්තුලනයේ හේවත් එක් එක් රටවල පවතින සම්පත්වල වෙනස්කම්, දෙක අතිරික්ත නිෂ්පාදනයේ අලෙවි කර ගැනීම, තුන ප්‍රවාහනය හා සංනිවේදනයේ දියුණුව, හතර දියුණු තාක්ෂණය ලබා ගැනීමේ අවශ්‍යතාවය. මොකද මේ කාරණා ටික ඕගොල්ලොත් එක්ක මම මීට පෙර කතා කරා. ඒ වගේම පස්වෙනි කාරණේ අපිට පෙන්වා දෙන්න පුළුවන් හදිසි ආපදා හා වෙනත් විපත් අවස්ථාවලදී සහාය ලබා දීම. මේ කාරණය මම ඉහත පැහැදිලි කරේ නැති නිසා මෙතනදී චුට්ටක් ඔබ සමග පැහැදිලි කරන්නම්. පුතේ හදිසි අවස්ථා, හදිසි ආපදා හා වෙනත් විපත් අවස්ථාවලදී මේ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන නිසා ලෝකේ රටවල් නොඑක ආකාරයෙන් මැදිහත් වෙනවා, උදව් උපකාර කරනවා. අපි උදාහරණයක් ගනිමු. යම්කිසි රටකට සුනාමි තත්ත්වයක් ඇති වුණා කියමු. එහෙම නැත්නම් සුළි සුළඟක්, ගම් වතුරක්, නායයන්, ගිනි කඳු පිපිරීමක්. මෙන්න මේ වගේ ස්වභාවික ව්‍යවසනයක් ඇති වුණාට පස්සේ ලෝකේ අනිකුත් රටවල් තමන්ට මොනතරම් ප්‍රශ්න කම්කටොළු පැවතියත් තමන්ගේ රටෙන් සහන සේවකයින් සම්පත් රැගෙන මේ තමන්ගේ යාබද, තමන්ගේ අසල්වැසි, තමන්ගේ හිතවත් රාජ්‍ය වෙත යන අවස්ථා අපට බොහෝ සෙයින් රූපවාහිනිය හරහා ඔබ කොතිකුත් දැක ඇති. මෙන්න මේ ජාත්‍යන්තර වශයෙන් ඒ රාජ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවල ස්වරූපේ නිසා අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට හොඳට දුවේ පුතේ, ජාත්‍යන්තර සම්බන්ධතාව වර්ධනය වීමේලා බලපෑ සාධක අතර හයවෙනි සාධකයේ ලෙස මම ඔබ සමග සාකච්ඡා කරන්නට කැමති දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම. අපි බලමු කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට යමේදී මේ විදේශ ආධාර සැපීම්, ණයවැනි උපකාර සේවා සැපීම්, උපකරණ හා සේවා ලබා දීම, මෙන්න මේ යටතේ සිදු කරනවා තමන්ගේ හිතවත් රාජ්‍යයන්ට. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ හිතති රාජ්‍යයන්, අසල්වැසි රාජ්‍යයන්, සම්බන්ධතා පවතින රාජ්‍යයන් යම් ආකාරයකට අපහසුතාවයකට පත්වුවහොත් උදව් උපකාර කර ගැනීමට ඒ රාජ්‍යයන් දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය සංස්කෘතික වශයෙන් යම් බිඳ වැටීමකට පත් වුණහොත් ඒවාට උදව් උපකාර කිරීමට ඒ රාජ්‍යයන් සහභාගී වීමට බැඳී සිටිනවා. මෙන්න මේ විදිහට පුතේ අපිට පෙන්වා දෙන්න පුළුවන් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වෙන බලපෑ සාධක මොනවද කියලා. පුතේ අවසන් වශයෙන් මම නැවත වතාවක් ඔබට සිහිපත් කරන්නම්, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක මොනවද කියලා. අංක 1, සම්පත් විසන්තුලනයේ හේවත් එක් එක් රටවල පවතින සම්පත්වල වෙනස්කම්. අංක 2, අතිරික්ත නිෂ්පාදන අලෙවි කර ගැනීම. අංක 3, ප්‍රවාහන හා සංනිවේදනයේ දියුණුව. 4, දියුණු තාක්ෂණය ලබා ගැනීමේ අවශ්‍යතාවය. 5, හදිසි ආපදා හා වෙනත් විපත් අවස්ථාවලදී සහාය ලබා ගැනීම. 6, දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම. දරුවනේ, අපි අවධානය යොමු කරේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමේලා බලපෑ සාධක මොනවාද යන්නයි. මීට පසු අපි අවසාන වශයෙන් අපේ අවධානය අද දවසේ යොමු කරමු ජාත්‍යන්තර සම්බන්ධතාවල වර්තමාන ස්වරූපය හඳුනා ගැනීම සඳහා. ජාත්‍යන්තර සම්බන්ධතාවල වර්තමාන ස්වරූපය පිළිබඳව කතා කරනකොට නැවතත් අතීතයේ සීමිත අරමුණු පදනම් කොටගෙන මේ ජාත්‍යන්තර සම්බන්ධතා පැවති බව සිහිපත් කරන්නට ඕනේ. වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම මේ ප්‍රබල රාජ්‍යයන් විසින් දුබල රාජ්‍යයන්ට ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන්, යුදමය වශයෙන් හා තාක්ෂණිකමය වශයෙන් විවිධ ආකාරයේ බලපෑම් එල්ල කිරීමක් තමයි මේ ශාස්ත්‍රය තුළ දකින්න ලැබෙන්නේ. මම නැවතත් කියන්නම්, මේ ජාත්‍යන්තර සම්බන්ධතාවල වර්තමාන ස්වරූපය ගන්නකොට මේ ප්‍රබල රාජ්‍යයන් විසින් දුබල රාජ්‍යයන්ට ආර්ථික, දේශපාලන, යුදමය හා තාක්ෂණික ඥානයේ පදනම් කොටගෙන විවිධ බලපෑම් එල්ල කිරීමක් දක්නට ලැබෙනවා. එහෙත් මෙන්න මේ ශාස්ත්‍ර විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා වර්තමාන ස්වරූපය තුළ අන්තර්ජාතික වෙළඳාම, ණය ආධාර ලබා දීම, ආර්ථික සංවර්ධනය, ආරක්ෂක ශාස්ත්‍රය සහ රැකියා සැපයීම. මෙන්න මේ ශාස්ත්‍ර ඔස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාමේදී විවිධ රාජ්‍යයන් අතර විවිධාකාරයේ උපකාර කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම සිදු වෙනු ලැබෙනවා. ඒත් අපි මතක තබා ගත යුතු කාරණයක් තමයි ප්‍රබල රාජ්‍යයන් මේවාෙහි විශාල වාසි අත්පත් කර ගන්න අතර දුබල රාජ්‍යයන්ට මේවායේ කිසියම් අසාධාරණකම්, සක්කිනෙහිලිකම් සිදුවන බව. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම මෙතෙක් වේලාවත් ඔබ සමග මේ කරුණු සාකච්ඡා කළ මේ මාතෘකාවෙන් ඔබට සිහිපත් කරන්නට කැමැති පසුගිය වසර 5 කාලේ අධ්‍යයනය කරනකොට දෙදස් දාහත අවුරුද්දේ පුරවැසි අධ්‍යාපනය දෙක ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයේ ලකුණු දෙකක් සඳහාත් 2017 අවුරුද්දේ ලකුණු 10ක් ලබා ගැනීම සඳහා හතරවෙනි ප්‍රශ්නය 2018 අවුරුද්දේ ලකුණු 2ක් ලබා ගැනීම සඳහාත් 2018 අවුරුද්දේ ලකුණු 10ක් ලබා ගැනීම සඳහාත් මේ මාතෘකාවට අදාළව පසුගිය ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රය ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිසා මා මේ වටිනා ගුවන් කාලය ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්න ලබන්නේ නැහැ. එහෙමනම් ඔබ මේ මගේ පාඩමත් එක්ක සහභාගී වුණු සියලු දෙනා මේ මාතෘකාවට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරමින් ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයමින් මේ පාඩමත් එක්ක එකතු වෙමින් මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට දැඩි අධිෂ්ඨානීය යුක්තව කටයුතු කරන ලෙස ඉල්ලමින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබට ජයග්‍රාහී දවසක්, ජයග්‍රාහී අනාගතයට සුබපැතුම් එක්කරමින් ඔබ සැමට ආයිබෝවන් දරුවනි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පොරවැසි අධ්‍යාපන පාඩම ඔබට කියලා දුන්නේ මහියංගනීය කුරුවිතැන්න මහා විද්‍යාලයේ පීතිස්ස ගුරුපියාණන්.